ඡායකම් වුණා. ඒක අනිත්‍ය භාවනා ගැන පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්.
අනිත්‍ය භාවනා
අවුල්ද කරන්නේ.
අනිත්‍ය කියන්නේ මොකක්ද කියලා දැනගන්න. අනිච්ච සංඥා සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ අහනවා බුදුරජාණන් වහන්සේ මේ කෙසේ වඩන අනිච්ච සංඥාවෙන්ද මේ කෙලෙස් දුරු වෙන්නේ කියලා. ඊළඟට මොනවයිද අනිච්ච සංඥාව වඩන්නේ? මොනවයිද කිව්වහම රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. ඔය පහේ අනිච්ච සංඥාව වඩන්නේ. දැන් කොහොමද අනිච්ච සංඥාව වඩන්නේ කියනකොට ඒ සූත්‍රේ තියෙනවා අනිච්ච සංඥාවේදී කරුණු තුනක් බලන්න. රූපය ගැන බලනකොට රූපය මොකද්ද? රූපය හටගත්තේ කොහොමද? රූපය නැති වෙන්නේ කොහොමද කියන එක. ඉති රූපං ඉති රූපස් සමුදයෝ ඉති රූපස්ස අත්තංගම කියන කරුණු තුන බැලුවොත් තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ අනිච්ච සංඥාව ඉති. ඒ සූත්‍රේ තියෙනවා පැහැදිලි. ඊට අපි රූපයක් තියෙනවා නම් ඉස්සෙල්ලම හොයන්න ඕන ඒකේ සමුදය. සමුදය කියන්නේ මොකද්ද? හේතුව. ඒක හටගත්තේ කොහොමද? නේද? රූපය මොකද්ද? රූපේ හටගත්තේ කොහොමද? එතකොට තමයි ඊළඟ එක අවබෝධ වෙන්නේ ඇත්තටම අත්ංගමයේ කියන එක. මේ නැති වෙන්නේ කොහොමද කියන එක. එතකොට අපිට දැන් ලෝකෙට අයිති විදිහටත් ඇතිවීමක් නැතිවීමක් පේනවා. දැන් ෆෑන් එක කරකින එක වෙනෙල්ල දිහා බලුවොත් පේනවා මේවා. එක තැනක් බලා හිටියත් එතන මොකද්ද ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව නේද? එතකොට ඔකේ සමුදය දැක්කද කියන එක බලනවා. ඇති වෙනව නැති වෙනව නම් දැක්කා. ඇති වුණේ කොහොමද කියලා දැක්කනේ නේ. අනිත් එක තමයි ඔය ඇති වෙනව නැති වෙනව කියලා දැනගත් ති මොකෙන්ද දැන් මං ඇහෙන් දෙකල. එතකොට ඇහැ කියපු දෙයක් තමයි අපි දැනගත්තේ. එතකොට බුද්ධ දේශනාවල තියෙනවා මේ ආයතන අයිති කාටද? මායයට. ආයතන කියන දේ පිළිගත්තා නම් ඒ ආයතන හය අයිති මායයට කියලා කියලා තියෙනවා. මට ඇහෙන් දෙකල දැනගත්තු එකනේ ඒක ඇති වෙනව නැති වෙනව. ඒක තාම බුද්ධ දේශනාවට ආවා නෙවෙයි. ඒක බුද්ධ ධර්ම දැක ගන්න නම් මේ ආයතන ඉක්මවා යන්න වෙනවා. ආයතන වලින් අපිව රවට්ටනවා. හරි. සලායතන ලෝකෙකනේ අපි ඉන්නේ. එතකොට දැන් ඒකේ එතන මම කියන්න හැදුවේ ඇතිවීම නැතිවීම කියන කතාවෙන් එහාට ගිය දෙයක් නේ. රූපයක් තියනවා නම් දැන් ඔය ඇති වෙන නැති වෙන රූපයක් තියනවා. ඒ රූපේ හටගත්තේ කොහොමද කියන එක බලන්න. එතකොට නැති වෙන්න නැති වෙන්න අපිට කතා කරන්න රූපයක් තියනවානේ නේද? ඒකෙත් සමුදය බලන්න ඕන. එතනින් තමයි පටන් ගන්න තියෙන්නේ. අනිත්‍ය බලනවා. එතකොට මේ අනිත්‍ය තේරුම් ගන්නව නම් මෙන්න මේ කරුණු තුන දැලුවොත් තමයි අනිත්‍ය වඩනවා. එතකොට අපි රූපයක් කියනකොට රූපය හැදුනේ කොහොමද කියන එක හොයන්න වෙනවා. දැන් හැදුනේ කොහොමද කියුවොත් දැන් මෙතන නම් මට හෙවණැල්ලක් පේන්නේ ඔය ෆෑන් එකේ නැති වෙනව නැති වෙනව නේද කරගෙනකොට. එතකොට ඒ ඇති වෙන නැති වෙන දේ දැන් හටගත්තේ කොහොමද කියලා අපිට හොයන්න වෙනවා. ඒක තමයි සමුදය. හරි. දැන් අපිට සාමාන්‍ය මූලික මට්ටමෙන් අහුවෙනවා අර මොකක් හරි මේ ෆෑන් එකක් තියෙනවා, ඒකට ලයිට් එකක් වැටිලා මේ බිත්තියේ හේව නැල්ල වැටිලා, ඒක යම් කිසි හටගත්ත විදිහක් සමුදය. එතනින් තමයි පටන් ගන්න ඕන. එතකොට ඒ හේතු හින්දායි මේ ඵලය. හැබැයි හේතුඵල දැක්කටම තාම ධම දැක්කේ නැහැ. ඒකට හේතුව තමයි අපිට හේතුවයි ඵලයයි දෙකම තාම එළියේ බාහිරේ තමන් තුලින් ඉන්නේ. එතකොට බුදුහාඳුර පෙන්නන්නේ මේවා තමන් තුලින් だ. එතෙන්ට එනකන් ඒ බලන එකත් කියලා තියෙනවා බලන්න කියලා. මොකද ඒකෙනු යටපත් වෙන කෙලස් ටිකක් තියෙනවා. මේ හේතු හින්දා මේ ඵලය කියලා එහෙම බලන එකෙන් අපි අරකට ඇලීමක් ගැටීමක් තිබුණා නම් ඒක අඩු කරගන්න පුළුවන්. ඒත් ඒකත් කරන්න ඕන. හැබැයි ඒක තාම විදර්ශනාව නෙවෙයි. ඔව්. ලෝකෙට අයිති පැත්තකින් අපි බැලීමක්. ඒකට ඊළඟට ලෝකෙන් එතර වෙන පැත්තට යන්න නම් ඕක බලන්න ඕන. දැන් සමුදය තමන් තුලින් බලන්න කියනවා. එතකොට අපිට බලන්න වෙනවා දැන් මොන ආයතන වලින්ද ඕක දැනගත්තේ කියන එක. දැන් මෙතනදී නම් ඇහෙන් දැකලා දැනගත්තා. එහෙනම් ඊළඟට ඇහැ ගැන හොයන්න තියෙනවා. ඇහැ පිරිසිඳ දකින්න කියලා. ඒක ඇහෙන් දැකලා දැනගත්තේ කොහොමද අතන මෙහෙම දෙයක් වෙනවා කියලා කියන එක හොයන්න. එතකොට ඇහැ විතරක් නෙමෙයි ඇහැට ඊළඟට හිතත් සම්බන්ධ වෙනවා. දකින්න දේ ගැන කල්පනා කරනවානේ. චක්කායතනයයි මන ආයතනයයි. මේ දෙක වැඩ කරලා තමයි මේ දැනුවත් වීමට ආවේ. එතකොට ඒක හරිද බලන්න පුළුවන්. දැන් ඇහැ වැඩකලේ නැත්නම් අපිට ඇහැ පෙනුනේ නැත්නම් ඕක දැනගනීද? නැහැ. ඊළඟට ඕක ගැන කල්පනා කළේ නැත්නම් හිතුවේ නැත්නම් ඒත් දැනගන්න. එන ඒ ආයතන දෙක නිසාමයි ඔය දැනගෙන තියෙන්නේ. ඊළඟට බලන්න ඕන හැට කරන්න පුළුවන් මොන මොකද්ද, හිතට කරන්න පුළුවන් මොකක්ද? ඒකට හැකියාවක් තියෙනවනේ, කෘත්‍යයක් කරන්න පුළුවන්. තත්ත්වය හැට පුළුවන් දකින්න එක. හිතට පුළුවන් හිතන එක. නේද? කොච්චරද කරන්න පුළුවන්? ඇහැට පුළුවන් දකින්න එක, හිතට පුළුවන් හිතන එක. මේ දෙක වෙන් කරගත්තට පස්සේ ඊළඟට දැකීම කියන්නේ මොකද්ද? දැන් දකින්නවා කියන්නේ ඇත්තටම එළියේ තියෙන රූපයද කියන එක හොයනවා. අපි එළියේ තියෙන රූපයන් දැනගත්තා. නේද? දැන් ඇහෙන් දැකීම හොයන්න එක එක විදි තියෙනවා. පළවෙනි දේ තමයි අපි ඇහි මේ ෆිසිකලි ඇහැ හැදිලා තියෙන්නේ කොහමද, ඕකෙන් වෙන්නේ මොකද්ද, මේක මේ ලෙන්ස් එකක් තියෙනවා ඕකෙන් ප්‍රොජෙක්ට් කරනවා ඇහැ ඇතුලේ ප්‍රතිබිම්බයක් හැදෙනවා නේද, ක්‍රියාවලිය වෙන්න ඕනනේ. දැන් මේ ඇහි සුද බැඳිලා තිබුණා නම් එහෙම ඕක පේන්නේ නැහැ, ඉමේජ් එක හැදෙන්නේ නැහැ. රට ඒ වගේ මේ භෞතික පැත්තෙන් හොයන්න පුළුවන්. එකෙන් යම් කිසි මට්ටමකට ඉතින් අවබෝධයක් ගන්න පුළුවන්. එතකොට අපි දැන් ඇහෙන් ඒ පැත්තෙන් බැලුවොත් ඇහැ කියන්නේ නිකන් කැමරාවක් වගේ එකක් නේද? කැමරාවෙත් ලෙන්ස් එකක් තියෙනවා. පරාව නේද? එතකොට අර ප්‍රතිබිම්බය හැදෙනවා. එතකොට අන්න ඒ වගේ වැඩක් තමයි ඇහෙන් කරන්නේ. ප්‍රතිබිම්බයක් හදලා දෙන්නේ. ඊළඟට හිතෙන් කරන්නේ ඒ හදලා දීපු දේ දිහා බලන එක. ඇහැ හදලා දීපු දේ දිහා හිත බලනවා. නේද? බලලා හඳුර ගන්නවා. එතකොට මේ දැන් හිත බලන්නේ එළියේ තියෙන එක දිහාද ඇහැ හදලා දීපු එක දිහාද? බලන්න ඕන හිත. මොකද හිතන්නේ? හිත දකින්නේ ඇත්තටම එළියේ තියෙන එකද නැත්නම් ඇහැ හදලා දීපු එකද? ඇහැ නැතුව හිතට පුළුවන් ද දකින්නේ එළියේ තියෙන එක? බැහැ. එහෙනම් මොකටද ඇහැ? ඇහැ ඇතුලේ හදපු ප්‍රතිබිම්බේ තමයි හිතට පේන්නේ. පැහැදිලි නේද? අපි හිතුවට එළියේ තියෙන එක දකින්නවා කියලා ඇත්තටම හිත දකින්නේ එළියේ තියෙන එක නෙමෙයි. දැන් අපිට දැන් කලර් බ්ලයින්ඩ් එකක් තිබුණා නම් අපිට මේ පේන පාට නෙමෙයි ඒතකොට පේන්නේ. ඒතකොට එළියද වෙනස් වුනේ ඇහැද? ඇහැ වෙනස් වුනහම පේන එක වෙනස් වෙනවා. කළු සුදු විතරක් පේන ඇහක් තියෙන සතෙක් හිටියනම් එයාට ওই පාට පේන්නේ නැහැ. ඇයි පේන්නේ නැත්තේ? එයා දකින්නේ එයාගේ ඇහැ හදලා දෙන එක නේද? එතකොට එයා හිතන්නේ එළියේ තියෙන කළු සුදු වේවා කියලා. අපි දැන් එළියේ පාට තියෙනවා කියලා හිතන්නේ අපේ ඇහෙන් ওই පාට ටික හදලා දෙන නේද? එතකොට ටිකක් පැහැදිලි නේද? එළියේ තියෙන එකද මේ දකින්නේ? ඇහැ හදලා දෙන එකද කියන්නේ? ඇහැ හදලා දෙන එකනේ. ඇහි හැකියාව වෙනස් වුණොත් පේන හැටි වෙනස් වෙනවා. පේන හැටි වෙනස් වෙනවා කියන්නේ ලෝකේ වෙනස් වෙනවා. නේද? අපි දැනගන්න ලෝකේ වෙනස් වෙනවා, ඇහැ වෙනස් වෙනවා. එතකොට දැන් තේරුම් ගන්න ඕනේ අපි ඇත්තටම දකින්නේ එළියේ තියෙන එකද ඇහැ හැකියාව අනුව හදලා දෙන එක. හරි. එතකොට ඒ ඇහි කෘත්‍ය. එතකොට දැන් හිත බලන්නේ ඇහැ උපද්දපු. ඇහැ උපද්දපු එක නිකන් අර ෆිල්ම් එකක් වගේ. දැන් ස්ක්‍රීන් එක දිහා අපි බලන් ඉන්නවා. ෆිල්ම් හෝල් එකේ වාඩිලා. නේද? ඇහැ ඇතුලේ ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්න එකයි ඔය කරන්නේ. එතකොට ස්ක්‍රීන් එකට ප්‍රොජෙක්ට් කරනවා මෙහෙම. ෆිල්ම් හෝල් එකේ ප්‍රොජෙක්ටර් එකෙන් තිරයට ප්‍රොජෙක්ට් කරනවා වගේ. ඒක හිත කරන්නේ ඒ දිහා බලන් ඉන්න එක. චිත්‍රපටිය බලනවා. අපි ඕක දන්නේ නැහැ ඇත්තට මොහොම දෙයක් වෙනවා කියලා. අපි හිතන්නේ එළියේ තියෙන දේවල් දිහා බලනවා කියලා. ඇත්තට වෙලා තියෙන්නේ ඇහෙන් මොකද්ද සකස් කරලා දෙනවා ඒ දිහා හිත බලනවා. එතකොට අපි මේ මොහොතේ දකින්නේ චිත්‍රපටියක් නෑ. ජීවිත කාලෙම ඕක නිවේද කරලා තියෙන්නේ. එනකට අපි විශ්වාස කරන්නේ එළියේ තියෙන දේවල් දකින්නවා කියලා. එතකොට ඒ හිතන්න එක තැනක් ඔන්න දැන් සමුදය පැත්ත ටිකක් පේනවා. අපි හිතුවට එළියේ තියෙන දේක් දැනගත්තා ඒක හැදිලා තියෙන්නේ මේ වයින් කිව්වට ඒක නෙවෙයි. එහෙන් මොකද්ද ප්‍රොජෙක්ට් කරලා දුන්නා? ඒක දිහා බලාගෙන කල්පනා කළා. නේද? ඒක හැදලා දෙන මොකක් හරි චිත්‍රේ තියෙන ඒක දිහා බලාගෙන අපි හිතනවා. හිතනකොට මොකද කරන්නේ? අන්න ඔය ෆොටෝ එකක් දිහා බලාගෙන අපි හිතනවා නම් මොකද්ද කරන්නේ? මේකේ අරකෙක් ගයක් තියෙනවා. කියනවනේ. දැන් කොහමද ගයක් තියනවා කියලා දැනගත්තේ? එතන ගයක් තියනවා. එතන තියෙන්නේ
මනසේ තියෙන ඒ ගැන තියෙන
දේ ටික. ආ. ඒ කියන්නේ අපේ පරණ අත්දැකීම් ටික ඇදලා ගන්නවා. නේ. ඔතන නිකන් අල්ලලා බැලුවත් ගයක් අහුවෙන්නේ නැහැ. එතකොට ඔය ඇහැ ප්‍රොජෙක්ට් කරලා දීපු එකේ බලනවා අපේ පරණ අත්දැකීම්. ඒ වයින් තමයි ඔන්න අඳුරගන්නේ. මොනවද කියලා දැන් එක එක ඒවා ඒක කරන්නේ හිතෙන්. මතකයේ උදව් කරගෙන හිතෙන් තමයි දැනගන්නේ. අන්න ගයක් තියෙනවා කියලා. හැබැයි මේ බලලා තියෙන චිත්‍රයක් දිහා. හරි. හිත කියනවා ඔන්න ගයක්. ගයක් කියනකොටම අපි දැන් චිත්‍රයේ කතාවෙන් එහාට ගිහිල්ලා. ඔව් දැන් එළියේ තියෙන ගයක් නේ. සිහි වෙලා තියෙන්නේ. නේද? චිත්‍රයක් දිහා බලනවා කියන එක අමතකයි. මොනවා තමයි වෙන්නේ දැන්? එහෙන් අපි එළියේ දෙයක් දිහා බලලා අපි හිතන්නේ එළියේ දෙය දිහා බලනවා කියලා. ඒනතර බලලා තියෙන්නේ ඇහැ හදලා දීපු මේ ප්‍රතිබිම්බය. ඒක චිත්‍රයක්. චිත්‍රයක් දිහා බලාගෙන දැන් කල්පනා කරනවා. ඒකේ තියෙන්නේ මොනවද? ඒක එතකොට අපේ පරණ අද්දකීම් මනුව ඉතින් අඳුර ගන්නවා. ඒ අඳුර ගන්නවා කියන්නේ අලුතෙන් හිතක් හදනවා නේ. දැන් ගෙයක් පේනවා කියලා හිතක් හදනවා. එතන ඇත්තටම මනෝ විඥානය, චක්කු විඥානය කලේ අර දැන් මොකද්ද චිත්‍රය චිත්‍රය හදලා දුන්න බව නොදන්න කමට, එතන සිහිය නොවන නැති කමට එළියේ ස්වභාවයක් පේනවා කියලා කියන්නේ චක්කු විඥානය. අඳුරගත්තේ නැහැ. අඳුරගන්න නම් අපිට පරණ අද්දකීම් ටික ඕනේ. ඒක මනසේ වැඩක්. එතකොට චක්කු විඥානයක ඉවර කරලා දැන් මනෝ විඥානයේ වැඩ පටන් අරන්. චක්කු විඥානය කියන්නේ මොනවද? ඔය ස්වභාවයක් තියෙනවා. ඒක මොකද්ද කියලා කියන්නේ මනෝ විඥානය. හරි. චක්කු විඥානයෙන් වහනවා අපි මේ බලන්නේ චිත්‍රයක් දිහා කියන එක. එයා කියනවා එළියේ තියෙන දේක් දිහා ඔය බලනවා. ඊළඟට මනෝ විඥානයෙන් ඒක පිළිගත්තොත් එළියේ තියෙන දේ දැන් අඳුර ගන්නවා. එහෙනම් තමයි හිතන්නේ. ඇත්තටම වෙන්නේ ඇහැ හදලා දීපු චිත්‍රය දිහා හිත බලනවා. ඊට පස්සේ හිතෙන් කල්පනා කරනවා. ඒතකොට අපි ෆොටෝ එකක් දිහා බලාගෙන මොනව හිතුවත් ඕක එළියේ තියෙන්න බෑනේ. නේ? තේරෙනවද ඒක? දැන් අපි මේ ෆොටෝ එකක් දිහා බලන ගයක් කියලා හිතුවට ගයක් ඔතන නැහැ නේ. ඇත්තටම ගයක් නැහැ නේ. ගයක් තියෙනම් හල්ලලා බැලුවොත් ගයක් අහුවෙන්න ඕනේ නේද? කවක ඇස් වාගෙන ඇල්ලුවොත් ගයක් අහුවෙනවා. ඔය නමුත් අපට නෑ ගයක චිත්‍ර
තකිලා පේනවා. හදලා දෙන
ලංකාවේ. හැබැයි මනසෙන් අපිව රවට්ටනවා. නෑ නෑ ඔය ඇත්ත ගයක් දකින්න. මේකේ තියෙන අපේන රවට්ටනවා කියලා. දැන් අපි අර එළියේ ගහක් දිහා බලුවම අපිට හිතෙන්නේ නැහැ නේ රවටෙනවා කියලා. තියෙන දේ දිහාම බලනවා කියලා නේ හිතෙන්නේ. හැබැයි එතන වෙන්නේත් ඕකමයි. මේ චිත්‍රය දිහා බලුවා වගේ වැඩක්මයි အဟင် පෙන්නන ඕන දෙයක් දිහා කම ක්‍රියාව. ඔන්න ඕක තේරුම් ගන්න පුළුවන් නම් දැන් ඔන්න සමුදේ තියෙනවා. මේ බව නොදන්න කමට නිය එළිය දෙයක් කියලා බාරගත්තා නේ. මේ ආයතන ක්‍රියාකාරීත්වයේ නොදන්නකම. නොදන්නකම තමයි අවිද්‍යාව. ඇත්ත ඇතිහෙටි දන්නේ. දන්නේ නැති හින්දා අපි ලෝකේ දෙයක් දැනගත්තා කියලා. ඒතරයි ලෝකයක් හදනවා කියන්නේ. සලායතන ලෝකය ආයතන වලින් හදපු ලෝකයක් කියලා අපි දන්නේ. සියනුවන නැහැ. එනට ඇත්තටම වෙලා තියෙන්නේ ඒක. ඒක දකින්න නම් මේ
අවිද්‍යාවෙන් බලන්න.
අවිද්‍යාව නිසා අපිට පේන්නේ නැහැ. ඒක දැන් මේ පැත්තෙන් ටිකක් සමුදේ දකින්නකොට මෙන්න මේ ආයතන මුලාව නිසායි එළිය දෙයක් පිළිගත්තේ. රූප උපාදාන කියන්නේ දැන් එළියේ තියෙන රූපේ එහෙමමයි කියලා අපි පිළිගත්තා. එුණට ඇත්තට වෙලා තියෙන්නේ එහෙම දෙයක් අත්දකලා නැහැ. නෑ
නෑ
ඒක අද හදලා දීපු චිත්‍රෙ දිහා හිතෙන් බලලා මොනවද හිතන්නේ?
චේතනාව.
එතකොට ඒ චේතනාවෙන් තමයි කියන්නේ ওই එළිය දෙයක් දැනගත්තා කියලා. ඒක තමයි සංස්කරණය කියන්නේ. අවිද්‍යාවෙන් කරපු සංකාරය. මේ බව නොදන්න කමට එළියේ රූපයක් දැනගත්තා. එළියේ තියෙන එක රූපනේ අල්ලන්න පුළුවන්. ඒකට මේ අපි රූප කියන්නේ. එතකොට අන්න රූපය දැන් උපාදාන කළා බාහිරට. අපි දන්නේ නැහැ ඔක රූප උපාදාන කළා කියලා. මොකද මුලාවේ ඉන්නකන් අපි හිතන්නේ ඇත්තට තියෙන දෙයමයි මේ දැනගත්තේ. ඔක තේරුම් ගන්න තමයි මම අර බල්ලගේ උපමාව ගන්නේ. වතුරට එබෙන බල්ලා. ඌ වතුරට එබිලා හිතනවා අන්න බල්ලෙක් ඉන්නවා. වතුරේ බල්ලෙක් ඉන්නවා. ඒ හින්දායි කියන්නේ. එයාගෙත් උනේ මේ ඇහෙන් චිත්‍රයක් හදලා දුන්නා. ඒක නිකන් බල්ලෙක්ගේ හැඩයක් තියෙනවා. ඒ වරදන්නේ නැහැ. ඇහි ක්‍රියාකාරී. ඊළඟට හිතෙන් ඕක දිහා බලාගෙන හිතනවා. ආයේ චිත්‍ර බල්ලෙක්.
තමන් ගන්න බල්ලෙක්
ආයෙත් හැබැයි අර දැන් ඇහි මුලාවයි හිතේ මුලාවයි දෙකම එකතු වුණාම ඔය දැනගත්තේ එළියේ ඉන්න බල්ලා කියලා හිතනවා. වතුරේ ඉන්න බල්ලෙක්ව තමයි මේ පේන්නේ කියලා හිතනවා. අපිත් ඔයඩේමයි කරන්නේ. දැන් ඇහෙන් හදන චිත්‍රය දිහා බලලා හිතෙන් හිතනවා. හැබැයි අපි විශ්වාස කරන්නේ එළියේ තියෙන දේ දැනගත්තා. ඒක මේ ආයතන මුලාව. ආයතනවල ක්‍රියාකාරීත්වය දැක්කේ නැහැ.
මේ මේ කියන එක සමාන ලක්ෂණේ තියෙන්නේ පුඩි චිත්ත එක. ඒ මොහොතේ ඒ සිතට දැනෙන්නේ ගේ වමනයි.
ඔව්.
ඒක ඒක චිත්තසලෙන් වනේ නැතිලන.
ඔව් ඒක එක ක්වොලිටි එකක්. ඇති වුණ දේ නැති වෙන එක. හටගත්ත දේ නැති වෙනවා.
නැති වුණා.
ඒ මොකද? හටගත්තු හිත නැති.
ඉතුරුක් නැහැ. ඉතුරුක් නැතුව නැත්නම් නැති.
ඉතුරුක් නැතුව නැති වෙනවා. ඒක එකක්. ඇති වුණ දේ නැති වුණා. හැබැයි අපි දැන් ඇති වුණ දේ නැති වුණා. අර හේවනල්ල ඇති වෙනව නැති වෙනව පෑන්නේ.
ඊට පස්සේ තව එක සිතක් පටන් ගන්නවා.
ඔව් මං කිව්වේ දැන් ඇති වෙනව නැති වෙනව කිව්වට තාම මේ ක්‍රියාකාරීත්වය දැක්කේ නැහැ. එළියේදී පිළියරන්නේ බලන්න. දැන් මේ පෙන්නන්නේ. ඒ ඇති වෙන නැති වෙන දේ පිහිටියේ කොහමද එළිය? මේ ආයතන මුලාව මත. කද නුවණක් එන්න ඕන ඇහැට බෑ කවදාවත් එළියේ තියෙන දේක් පෙන්වන්න. හිතට බෑ කවදාවත් එළියේ තියෙන දේක් දැනගන්න. සිතිල්ල කියන්නේ හිතෙන් හදන දේ හිත දැනගන්න. අර හීනයක් දකින්නවා වගේ හිතෙන් හදන දේ හිත දැනගන්න. ඕක මේ හිතනවා කියන්නේ. අපි හිතන බලියට එළිය වෙනස් වෙන්නේ නෑ. නේද? ତତେ හිතනවා කියන කෘත්‍ය වෙනම අඳුර ගන්න ඕනේ. හිතේ හිතට කරන්න පුළුවන් දේ. දකින්නවා කියන එක වෙනම තේරුම් ගන්න ඕනේ ඇහි ක්‍රියාකාරීත්වයෙන්. ඒ දෙක හොයාගෙන යනකොට පේනවා මේ ඇහැට බෑ එළියේ තියෙන ඒවා පෙන්නවා. ඇහැට පුළුවන් ඇහි හැකියාව අනුව හදලා දෙන. දැන් ඇහෙන් අපි ගහක් දිහා බලනකොට කොළපාටට පේනවනේ. නේ අපි විශ්වාස කරන්නේ කොළපාට තියෙන ගහේ. ගස්වල තියෙන කොළවල කියලා නේ. දැන් අපි පාට කණ්ණාඩි පාට අර කොළයකින් බැලුවොත් එහෙම රතු පාට එකකින් බැලුව රතු පාට තියෙන. දැන් රතු පාට තියෙන්නේ ගහේද? නැහැ. ඇහි හැකියාව වෙනස් වෙනකොට දකින්න දේ වෙනස් වෙනවා. දකින්න ස්වභාවය. එහෙනම් අපිට කොළ පාට පෙනිලා තියෙන්නේ ඇහි හැකියාවක් මතනේ. ඒ ඇහෙන් උපදින චිත්‍රයේ යෝග තිබිලා තියෙනවා. පියර ලෝකෙට අයිති පුරුද්දට හිතන නෑ එළියේ තියෙන කොළපාට පෙන්වන්නේ. දැන් කේ කලර් බ්ලයින්ඩ් කෙනෙකුට කොළපාට පේන්නේ නෑ. එයාට වෙන පාටක් පේන. එතකොට එළියේ තියෙන එකද පේන්නේ? නෑ. එහෙනම් අපිට පෙනුනේ එළියේ තියෙන එකද? අනිත් පැත්තට ආන්න. අපේ විශ්වාසයෙන්ද අපි හිතනවා එළියේ තියෙන එක අපි දකිනවා. අරයට පේන්නේ නෑ කියලා. කලර් බ්ලයින්ඩ් කෙනාට ඇත්තට ඉන්නේ නැහැ කියලා අපි තර්ක කරනවා. හැබැයි අපිත් දැකලා තියෙනවා.
බරද
කියන්නේ. මේ වගේ. ඒ වගේ දෙයක් නේ අපිත්
කලර් බ්ලයින්ඩ් මනුස්සයෙකුට දෙන දේ තමයි
මේක. ඔව්. එයාගේ අපේ වැඩි වෙනවන්නේ. එයාත් එයාගේ ඇහි හැකියාවන් හදලා දෙන එක බැලුවා. අපිත් අපේ ඇහි හැකියාවන් හදලා දෙන එක බැලුවා. දැන් අපිට වඩා කලර්ස් පේන හැක් තිබුණා නම් එයාගේයි අපේ ඇස් පේන්නේ නැහැ කියලා. නේද? එහෙම අපිට අර ටිකක් කම්පැරටිව්ලි හිතන්න ඕන. නැත්නම් එකපාරට මේක පේන්නේ නැහැ. මොකද අපි කැමති නැහැ අපි මේ මුලාවේ ඉන්නවා කියලා පිළිගන්න. ඒක කන්වින්ස් වෙන විදිහකට පෙන්වන්න විදිහක් තමයි මේ බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙන්නේ. ඒක තමයි අනිච්ච සංඥාව කියන්නේ. එහෙම නැත්නම් සතර සතිපට්ඨාන කියන්නේත් ඕක. ආනුපස්සනාව කියන්නේ දැන් එළියේ තියෙන රූපයක ඇත්ත බලන හැටි. ඇත්තටම අපි ඒකද දැනගත්තු දෙය ඇත්තද කියලා බලන විදිහ තමයි ආනුපස්සනාව. ඒත් අපි ඉන්න තැන එළියේ කොළපාට අර ගහක් ලස්සන ගහක් තියෙනවා. එතනින් පටන් ගන්න. ඊළඟට බලන්න ඕනේ ඒක දැනගත්තේ කොහොමද? ඇහෙන් දැකලා. ඒත් ඇහැට කරන්න පුළුවන් මොකද්ද? යනවාම අර සමුදය හොයාගෙන යනවා. ඒ තමයි සමුදය ධම්මානුපස්සී වෙනවා කියන්නේ. කායනුපස්සනා භාවනාව පටන් ගන්න තියෙන සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා. සමුදය ධර්මය මේ හටගත්තේ කොහොමද කියලා හො හොයා යනවා. එතකොට පේනවා අපි රැවටිලා ඉන්න තැන. රැවටිලා ඉන්න තැන පේනකොට පේනවා මේ මුලාව හින්දා නේ ඔක මෙච්චර කල් පිළිගත්තේ. අවිද්‍යාවෙන් කරපු සංස්කාරය. ඇත්ත නොදන්න ගමන්ට හදපු දෙයක්.
සමායන ප්‍රශ්නේ. ඇත්තට සංස්කාරයත් ඒත් සංස්කාර කරන්න දෙයක් තියෙනවා.
සංස්කාර කරන්න
දෙයක් තියෙනවා.
දෙයක් කියන්නේ එළිය දෙයක් තියෙනවා.
ඇලිය
නේ ඇත්තේ දෙයක් තියෙනවා. ඒක හරකට නිදිරි දෙයක්. මම කියන්නේ ඇත්තේ දෙයක්වත් තියෙනවා සංස්කාර. ඒක ක්‍රමක්‍රමයෙන් අපි විශ්වාස කරන්නේ එළිය තියෙන දේ දැනගත්තා කියලානේ. අන්න ඒක ඇත්ත පෙන්නනවා නෑ. එළිය තියෙන දේ නෙමෙයි ඔය දැනගෙන තියෙන්නේ. හරි. මේ ආයතන ක්‍රියාකාරීත්වය නොදන්න ගමටයි එළිය තියෙන දේ දැනගත්තා කියලා රූපයක් බාරගත්තේ. එළිය තියෙන එකකටනේ රූපයක් කියන්නේ. එතට යන්නේ රූපේ බාර ගැනීමට කියන රූප උපාදාන. එතන අපි ජීවත් වෙන්නේ රූප උපාදානයක. අපි දන්නේ නැහැ ඒක.
නැති රූපයක් වදන්.
ඔව්. ඒ රූපයක් දැඩිව පිළියරන් තියනවා කියලා ඒකටයි උපාදාන කියන්නේ. රූපේ දැසගෙන. අපිට පාලි එක එක වචන තියෙනවා මේව නැතුව කියන්නේ. එළියේ තියෙන රූපයක් කියලා දැඩිව විශ්වාස කරනවා. ඒතර වතුරට ඉබෙන බල්ලටත් වෙන්නේ ඒකයි. වතුරේ ඉන්න බල්ලෙක්මයි ඔය පෙන්නේ. කියලා එයා දැඩිව විශ්වාස කරනවා. එතකොට එයාට ඒ බල්ලා උපාදාන වෙලා. ඒ රූපේ බල්ලා කියන රූපේ උපාදාන කරනවා. අපි දැඩිව පිළිගන්නා නම් එළියේ තියෙන රූපමය දෙයක් මේ දැනගත්තේ කියලා ඒ රූපේ උපාදාන කරනවා. හරි.
ඒක සමායි ප්‍රශ්න. ඒක ඇත්තටම මායාවක් නේද?
ඔව්. ඒක තමයි විඥාණය කරන මායාව. දැන් අපේ චක්කු විඤ්ඤාණයෙන් තමයි කිව්වේ ඔය දැනගත්තේ එළියේ තියෙන දේ. ඒතර ප්‍රඥාවෙන් පෙන්නනවා විඤ්ඤාණයට මායාව කරන්න බැරි වෙනවා ඇත්ත පෙන්නනකොට. විඤ්ඤාණයෙන් මායාව කරන්නේ අපි මේ වෙනකන් මායාව ඇත්ත කරගෙන තමයි ජීවත් වෙලා තියෙන්නේ. දැන් එතකොට ඒ මායාව මොකද? දැන් ඇත්ත පෙන්නනකොට මායාව මායාව විදිහට දකිනකොට රැවටෙන්නේ නැති වෙනවා. ඒතර විඥාණයට අපිව රවට්ටන්න බැරි වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ විඥාණය මායාකාරය කියලා. එතකොට චක්කු විඥාණයනුත් මායාවක් කරනවා, මනෝ විඥාණයනුත් මායාවක් කරනවා. රවට්ටන. ඒක අඳුරගන්නකම් අපි රැවටෙනවා. අඳුරගන්න දීපු විදිහ තමයි අනිච්ච සංඥාව. එහෙම නැත්නම් කායනුපස්සනාව. මේ දෙකම එකයි. මේ දෙකේම බලන්න තියෙන්නේ සමුදය ධම්මානුපස්සී කියන්නේ සමුදය. දැන් ඉස්සෙල්ලම කිය ඉතිරූපා ඉතිරූපස්ස සමුදය. රූපය ඇත්ත දකින්න ඕන රූප සමුදය හොයාගන්න.
ධම්මානුපස්සී
කියන්නේ සමුදය කියන ධර්මතාවය.
ධර්මතාවය
කියන්නේ ඒක හිතේ
කතාවක්
නෙමෙයි. සමුදය ධර්මයේ දකින්න. හැදුනා හැටි දකින්න. සමුදය ධර්මයක් තියෙනානේ හදගත්ත විදිහ. ඒක දකින්න.
කියන්නේ
මම කියන මම ධම්ම මේක ධම්ම කියලා පොදුවේ යෙදෙන ස්වභාව ධර්ම කියන්නේ අන්න ඒ වගේ මේ සමුදය ධර්ම සමුදය කියන ධර්මතාවය දකින්න
ප්‍රශ්න අහන්න
මම තමයි
සංවිද්දේ හතගන්න ඉතින් දකින්න කියන්නේ අපි දකින්නේ මේ තේරුම් ගන්න ඕනේ මේක මායාවක් කියන එක
සමුදය දැකීම තුල
මමගේ
ඒක තමයි ඒකට උත්තරය දෙන්නේ සමුදය දැකීම තුල තමයි අවබෝධ වෙන්නේ මෙච්චර කල් හිටියේ මායාවක සමුදය දැක්කේ නැත්නම්
අහුවෙන්නේ අපි තෙක්කල් හිතේ මායාවක.
ඔව්. දැන් මේ තෙක්කල් හිතේ මායාවක කියලා දැනගන්නේ සමුදේ බැලුවොත්.
බැලුවොත්.
එතකොට බුදුහාමුදුරු පෙන්නන මාර්ගය තමයි සමුදේ ධම්මානුගස්සී වෙන්නේ.
ඒතරු විද්‍යා පහළ වෙනනේ
ඩොක්ටර්. ඒ සමුදේ බලනකොට දැන් ඒක තමයි. දැන් කායනුපස්සන සතිපට්ඨානෙ වඩනකොට ප්‍රඥාව වැඩෙනවා.
වැඩෙනවා.
විද්‍යාව පහළ වෙනවා.
පුතග්ජන ප්‍රස්තාවේ හැමදාම මේ මායාව
තමයි. ප්‍රවටිලාමයි.
ඔව්.
පුතග්ජනයා කියන්නේ මේකයි. ඒ කියන්නේ ලෝකය සකස් වෙලා දුක සකස් වෙලා සත්‍යය සකස් වෙලා මාරය සකස් වෙලා කියලා කියනවා. ඒක මේ සූත්‍රවල තියෙන ඒවා මම කියන්නේ කිටි. ලෝකය තියෙනකොට දුක තියෙනවා. සත්‍යය ඉන්නවා. මාරය ඉන්නවා කියලා ඒ බුද්ධ දේශනා තියෙනවා. අපි ලෝකය පිළිගන්න තාක්ක. ඒතර ලෝකෙන් එතර වෙන මාර්ගයනේ මේ බුදු කෙනෙක් වෙන්නන්නේ. ඒ ලෝකය කියන්නේ මොනවද? ඔය අපි පිළිගන්න පිළිගන්න ඔය ලිහි තියනවා කියලා හිතන එක. ඒ ඔක්කොම ලෝකය. මේ තමන්ගේ ශරීරයත් ඇතුළුව
ඔක්කොම
ඔය තියෙන මොනවයින් හරි හැදුනා කියන ටිකටනේ ලෝකය කියන්නේ. ඒත් මේ ලෝකය තියෙන තාක්කල් මායයට අහු වෙලා දුකට අහු වෙලා සත්‍යය ඉන්නවා. අන්න ඒකයි ඒකේ හැංගිලා තියෙන දේ තමයි එළියේ දෙයක් තියෙන තාක්කල් මම ඉන්නවා. ඒක ඒක අපිට එකපාරට තේරෙන්නේ නැහැ. දැන් හිතන්න වතුරේ බල්ලා ඉන්න තාක්කල් ඒ හදපු බල්ලා එයාට නේ බල්ලා ඉන්නේ අපිට නෙවෙයි. ඒතර වතුරේ බල්ලා ඉන්න තාක්කල් අර එයා නිර්මාණය කරපු කෙනා ඉන්නේ. එයාට තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. එයාද මුදේ
දකින්නේ කී?
දකින්නේ කින්නා දකින්න දෙයක් තියෙන තාක්කත්.
මමත්
තොට රූපය පිළිගන්න තාක්කල් රූපය උපාදාන කරන තාක්කල් මම ඉන්නවා. සක්කාය දිට්ඨිය තියෙනවා. ඒකට තමයි සක්කාය දිට්ඨිය කියන්නේ.
සම්දයක් ඇසෙන තුරු ඇසෙන කල්
තමන්
ඉන්නවා. ආයතන නෙමෙයි. සද්ද ඇසෙන තුරු කියනට වඩා සද්ද ආවේ එළියෙන් කියලා පිළිගන්න අන්න සද්ද රූපෙට අහු වුණා.
ඒක මම ඉන්නවා.
ඔව්. එතකන් අන්න ඔය සද්දි මොකද්ද කියනකොට මම ඉන්නේ. ක්ෂණිකව වෙනවා ඉතින් අපි එකයි මේක
පුරුදු
කරන්නේ. ඔව්. අපි සිහිය නුවණ තිබ්බේ නැත්නම් ආයතන වලට කෙලින්ම අහු වෙනවා. ලෝකේ හැදිලා ඉවරයි. ඔව්. එතකොට ගොඩක් භාවනා ක්‍රම වල කරන්නේ හැදිච්ච ලෝකේ ලක්ෂණ විතරයි. අර සද්දි ඇති වුණා නැති වුණා නේ. ඒක පූර්ව ප්‍රතිපදාව. ඒක ආර්ය ප්‍රතිපදාව නෙවෙයි. ලෝකෙන් එතර වෙන පැත්ත නෙමෙයි. ලෝකේ තියෙන ලක්ෂණ ටික බලමු. ඒක උදව් වෙනවා ලෞකිකයි. ඒක පූර්ව ප්‍රතිපදාව කියන්නේ. ඒකෙන් සක්කාය දිට්ඨිය කැඩෙන්නේ.
ඒක තමයි මම ඉඳි බලන එක.
හරි.
ඒක
ඇති වුණේ. තව විදියට කිය මම හදපු රූපේ දිහා
බලන්නේ මෙයා කරනවා.
මම ඔක කියන්නේ අර වතුරේ ඉන්න බල්ලාගේ ලක්ෂණ ටික හොයනවා. ඌ ඇති වෙනව නැති වෙනවද? ඌ හැදිලා තියෙන්නේ කොහොමද? සතර මහා ධාතුගින්ද? අරවම ඒවා.
අනිත්‍යතාව වර්ධන කරගන්න මම ඉන්නවද?
පටන් ගන්නකොට ඉන්නවා.
ඉන්නවනේ.
ඒකනේ අනිත්‍ය සංඥාව වඩන්න ඕන. රහතන් වහන්සේට අනිත්‍ය සංඥාව වඩන්න ඕනේ.
ඉතින් මම කියන්නත් අන්නවා කියලා
මේකයි ඉති රූපං කියන එකෙන් මේ පටන් ගන්න කියන්නේ. මේකයි රූපේ. මේ රූපේ තියෙන කෙනාටයි මේ කායනුපස්සනාව වඩන්න පුළුවන්. රූපෙට රැවටෙන්නේ නැති කෙනාට කායනුපස්සනාව වඩන්න බෑ.
අවුයි
සෝවාන්
වෙන්නත් තියෙන්නේ අනිච්ච සංඥාව, සකෘදාගාමී වෙන්නත් අනිච්ච සංඥාව, අනාගාමී වෙන්නත් අනිච්ච සංඥාව, රහත් වෙන්නත් තියෙනවා.
පොඩ්ඩ මම කියන එක තුරන් වෙනවා. එහෙම නේද? දැන් මම කියන්නේ ගොඩාක් තුරන් වෙනවා සෝවාන් ඵලයට ආපේට.
ඒක මෙහෙමයි දැන් ඔව අපිට තර්කයට අල්ලන්න අමාරුයි. ඉතින් පොඩි අදහසක් ගත්තොත් දැන් මුලින්ම දැන් සමුදය කියන එක දැනගන්න ඕනේ. හටගත්තේ කොහොමද කියන එක දැනගන්න ඕනේ. දැන් අපි හිතමු දැන් මේ ආයතන හින්දා මෙහෙම දැනගත්තා කියලා අපි දැනගත්තා කියන්නේ. දැනගත්තට අපි මුලා වෙන ගතිය අයින් වුන්නේ නැහැ. අපේ පුරුද්ද කැඩුන්නේ නැහැ. තර්කෙන් හිතරකොට දැනගත්තට වැටෙන ගතිය එහෙමම තියෙනවා.
මම හරි
ඒක තමයි මම මේ කියන්න හදන්නේ. හැබැයි දැන් ඔන්න ඔය කියන කතාව දැනට ඔයගොල්ලෝ නිකන් එහෙම වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් ගානට තමයි ඔය තර්කෙට එන්නේ. දැන් මේක ආයෙයි ඔක කියන භාවිතා බහුලී කතාව කියලා. දැනගත්තු දේ භාවිතා කරන්න බහුලව භාවිතා කරන්න. එහෙම කරනකොට මේක ඊට වඩා නිකන් මේ මේ ප්‍රත්‍යක්ෂ වෙන ගතියක් තියෙනවා. අපිට කිව්වට තාම නිකන් ඔය කිව්වට ඉතින් ගහක් නැති වෙන්න බෑනේ. අර තියෙන ගහනේ අපි දැනගන්නේ කියලා අනිත් පැත්තට කියනවා. ඒක තාම Tamanට convince වෙලා නැහැ. ඔය හැම වෙලේ දොරක් වැදුනා.
නාම දොරක්
ඉතින් ඕක අර විදර්ශනේ එනකොට තමයි මේක මේ අර මේ සිද්ධ වෙන එක අනිත් පැත්තට පේනවා. දැන් ලෝකයා දකින විදිහයි තව පැත්තකුත් තියෙනවා. එතකොට මෙන්න මෙහෙම දෙයක් කියනවා. දැන් බුද්ධ දේශනාවල තියෙනවා මේ ආශ්‍රව ෂේ කරන්න පුළුවන් දන්න දකින කෙනාට. ඥානතෝ අහම් භික්කවේ පස්සතු ආසවාණං කයං වදාමි. ආශ්‍රවේෂය කරන්න පුළුවන් කියලා වදාරන්නේ ඥානතෝ පස්සතු. ඥානතෝ කියන්නේ දැනගන්න ඕන, අහලා දැනගන්න ඕන. දහමක් අහලා දැනගන්න ඕන. දෙවෙනි එක තමයි පස්සතෝ කියන්නේ ඒක දැක්මක්. දැනගත්තා විතරනේ ඒක තමන්ගේ දැක්මක් වෙනවා. මේක මෙහෙමමයි. පොතේ තිබුණ හින්දා නෙමෙයි, කවුරුවත් කියපු හින්දා නෙවෙයි. මෙහෙමමයි කියලා දැක්මක් එනවා පස්සතු. ඒක මම පිළිගන්නවා. හරි. එහෙම කෙනාට තමයි ආශ්‍රවේෂය කරන්න පුළුවන් කියලා බුදුහාමුදුරුව පෙන්නන. ඥානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවාණං කයං වදාමි. එතනම කියනවා න අඥානතෝ න අපස්සතෝ. අහලා නැති කෙනාට මේක බෑ. මේක දැකලා නැති කෙනාටත් මේක කරන්න බෑ. මාර්ගේ වඩන්න පුළුවන් දන්න දකින්න කෙනාට විතරයි. ඊළඟට අහනවා කුමක් දන්න කුමක් දකින්න කෙනා. එතෙන්දි කියන අපහු ඉති රූපං ඉති රූපස් සමුදය ඉති රූපස් සත්තංග. මෙන්න මේක දන්න දකින්න කෙනාටයි මේක කරන්න ඕනේ කියලා ඒ පැහැදිලිව කියලා තියෙනවා. ඒකට මේ මේක දන්න නැත්නම් කරන්න බෑ. ඒකයි මේක බුදු කෙනෙක්ගෙන් අහන්නම ඕන. බුද්ධෝත්පාද කාලෙක විතරයි, ධර්මයක් පවතින කාලෙක විතරයි, ඒක අහන්න ලැබුණ කෙනෙකුට විතරයි මේක කරන්න පුළුවන්. දැන් අපි හුඟක් අය වඩන භාවනා මේ බුදු දහම අහලා නැතත් කරන්න පුළුවන්.
මොකද දැන් තිබ්බ අපි කොල්ලයක් අහන්න ඩොක්ටර්
කෙනෙක් වරේ කියලා. ඔව්. දැන් ඔයගොල්ලෝ අපි හිතමු ආනාපාන සතිය වඩනවා කියලා. ඔයා දැන් වැඩලා වැඩලා අධ්‍යක්ෂ පුටිකක් තියෙනවානේ. කියන්න මුස්ලිම් කෙනෙකුට මුහුස්ම දිහා බලා ඉන්න කියලා. එයා ওই ටික අත්දකින්නේ නැද්ද? අත්දකිනවා. එහෙනම් මේක මේ මේ දහමක් තියෙන කාලෙක වෙන්න ඕන එකක් නෙවෙයි. ඇයි මේ බුද්ධෝත්පාද කාලය අශන සම්පත්තිය? ඒකට එතනින් එහාට ගිය දෙයක් නෙවෙයි. අරවයිනුත් ලැබෙන දේවල් තියෙනවා. ඒව නැතුව නෙවෙයි. අපි සාමාන්‍ය ජීවිතයට වඩා ගොඩක් දේවල් අත්දකිනවා. හැබැයි අපි දක්ෂ වෙන්න ඕන. ඇයි මේ මගඵල ලබන්න පුළුවන් මේ දහමක් පවතින කාලෙක විතරයි කියන්නේ? බුදුහාමුදුරන්ට කලින් ආනාපාන සතිය වඩපු අය නැද්ද? කොච්චර හිටියද? සිද්ධාත් කුමාරයා කාලෙත් ඉගෙන ගත්තා, වැඩුවා, ධානය වැඩුවා. හැබැයි මගඵල ලැබුණේ නැහැ. අන්න එතන වෙනසයි අපි හොයන්න ඕන. බුදු කෙනෙක් මොකද්ද දේශනා කරන්නේ? එතකොට ඒක තමයි මේ පැහැදිලි දේශනාව. තේන දන්න දකින්න කෙනාටයි මේක කරන්න පුළුවන්, නොදන්න දකින්න කෙනාට බෑ. මේ මොනවද කියලා විස්තර කරනවා ඔය වන් කියපු ටික. ඉති රූපං ඉති රූපස් සමුදය ඉති රූපස් අත්තංගමෝ කියන එක. ඒතර ඔය ටික හොවාගෙන යනකොට පේනවා මේ ලෝකෙට අයිති දෙයක්ද කරන්නේ ලෝකෙන් එතර වෙන විදිහක් කියන එක. රන්නෝක දකින්න එතෙන්ට තමයි කියන්නේ සම්මාදිට්ඨිය එන්නේ. හරි. ඒ සම්මාදිට්ඨිය එනකොට අර ප්‍රශ්නේ නැති වෙනවා ඔය. සෝවන් වෙනකොට මොකද වෙන්නේ කියන එක. මේක පැහැදිලි තමයි. මේ කරන දේ ලෝකෙට ඇවිත් මෙන්න මේකයි ලෝකෙන් එතර වෙනදී. මෙන්න මෙහෙම බැලුවොත් තමයි පටිච්ච සමුප්පන්න බව අවබෝධ වෙන්නේ. කත්ක මේ සමුදේ තියෙනකම් ඵලය තියෙනවා, සමුදේ නැත්තම් ඵලයක් හටගන්න බෑ කියන එක. මේ තමයි පැටිච්ච සම්පන්න සම්බන්ධය. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති කියන එක. දැන් මේක නදන්නකොට හිතනවා මේ හටගත්තු දේ නැති වෙනවා කියලා. හටගත්තු දේ නැති වෙන්න නම් හටගන්න එපා. හටගත්තේ මොකක් හින්දාද? අන්න ඒක හොයාගන්න කියලා ඉවේ කියන්නේ. යේ ධම්මා හේතුප්පව මොනහරි ධර්මතාවයක් හේතුන්ගෙන් හටගත්තා නම් තේසං හේතුන් තථාගතෝ අහන්නේ හේතුව බුදු කෙනෙක් පෙන්නලා දෙනවා. අපි බලන්නේ ඵලය ඇති වෙනව නැති වෙනව කියන එක බලබලා ඉන්නවා. හේතුව
වාක්‍යය කරන්නේ බැරි විදියටනේ.
ඔව්
සම්පූර්ණ වර්ධීතිය යන්නේ.
ඔව් ඒක ලෝකෙටයි
තියෙන්නේ. අද හරි වෙලාවට මට පොඩි සමුරමක් ගත්තෙම ආන්න හරි උත්තරේ. උවදෙන්න. අර
කටුනේ. දැන් ඇයි ඒ ගාතාව අහලා සෝවන් වෙන්නේ? ඇයි අපිට බැරි? අපිට ඕක තේරෙන්නේ නැද්ද? ඒකට වෙන්නේ මේ ලෝකෙට අයිති පැත්තයි ලෝකෙන් එතර වෙන පැත්තයි නැත්නම් මේකේ පටිච්ච සමුප්පන්න බව. පටිච්ච සමුප්පාදය දැක්කොත් තමයි ධම දැක්කා වෙන්නේ කියනවා. ඒකට එතනම තියනවා. දැන් මේ ඇතිකල්ලි මේ වේ කියන ධර්මතාවය. මේ නැත්නම් ඔහොම වෙන්න බෑ කියන ධර්මතාවය දකිනවා. කදකින් නැතුව වෙන මොනවා මේ සමාධියක ඉඳලා දැක්කත් ඒවා මගපල වෙන්නේ නම් නැහැ. දහමට අනුව හරි පැහැදිලි. එතකොට මෙන්න මේක දන්න දකින්න කෙනා වෙන එක තමයි පළවෙනිය. එතකොට අපිට අවබෝධයක් ආවොත් අපි නිකන් රූපයක් කියමුක අපි දකින රූපේ අර වතුරේ හදපු බල්ලෙක් වගේ කියලා. ඒකෙන් තමයි මේක තේරුම් ගන්න පුළුවන්.
උතර දෙන්නේ
පිය තියෙන මොකක් හරි අර මල් පෝච්චිය මොකක් හරි වතුරේ හදපු බල්ලෙක් වගේ කියලා නුවණක් ආපු දවසක ඒක තමයි පටිච්ච සමුප්පන්න බව දැක්ක කියන්නේ. මෙහි අවිද්‍යාව තියෙනකන් ඒක තියෙනවා. හැබැයි එක්කම නුවණ එන අවිද්‍යාව යෙදුනේ නැත්තම් ඒක හටගන්න බෑ. දැන් අරක ඇති වෙන නැති වෙන වෙනස් වෙන කතාවක් නෙවෙයි මේ. පටිච්ච සමුප්පන්න බව මේ හේතු නිසායි හටගෙන තියෙන්නේ. හේතු යෙදුනේ නැත්නම් හටගන්න බෑ කියන ධර්මතාවය. ඒකයි ඒකේ පටිච්ච සමුප්පන්න බව කියන්නේ. ඒකට ඔන්නෝක දැන් හිතනකොට හරි තේරුම් ගන්න පුළුවන් කෙනාට විතරයි මාර්ගය. ඉති රූපයි ඉති රූප සමුදය ඉති රූප සත්ංගමෝ දන්න කෙනාටයි මේ ආශ්‍රය ෂෙයා කරන්න පුළුවන් කියලා දේශන
කරේ. ඉති රූපන් කියන්නේ මම පරිවචන දෙයක් දන්නේ
නැහැ. මේකයි රූපේ.
මේකයි
රූපේ. අපි දැන් පටන් ගන්න රූපයක් තියෙන්නේ නැහැ. අපි රූපේ කියලා මොකක් හරි අඳුර ගන්නවානේ. ආ මෙන්න මේක රූපයක්. මේ ශරීරේ රූපයක්. මේ ෆෝන් එක රූපයක්. අපි සාමාන්‍ය ඉන්න මට්ටම.
ගහ රූපය.
මේ අමුතු දෙයක් නෙමෙයි අපි ඉන්න මට්ටම. ඉති රූපම්. මෙන්න මේකයි රූපේ.
හරි.
ඊළඟට ඒ රූපේ සමුදය බල. ඉති රූපස්ස සමුදය. පාලියෙන් රූපස්ස කියන්නේ රූපයේ. ඒ රූපයේ
සමුදය
බල. හටගත්තේ අත්තංගම. ඒක මම වැඩි කියන්නේ මගත සමුදය දැක්ම තුල අත්තංගමේ අවබෝධ වෙනවා. ඒ කියන්නේ නිරෝධය කියන එක.
නිරෝධය.
අත්තංගමේ වචනේ දැන් ලෝකෙට අයිති තේරුම් තමයි අපිට පොත්වල තියෙන්නේ. දැන් ඕක කියන්නේ අර ඉර බැහැලා ගියා වගේ ඉර අස්තයට ගියා. අස්තංගමේ කියන්නේ ඒකයි. ඒ හැබැයි ලෝකෙට අයිති දෙයක්. ලෝකෝත්තර පැත්ත ඉන්නේ පටිච්ච සමුප්පන්න භවයේ. මේ ඇතිකල්ලි මේ වේ මේ නැත්තම් ඔහොම වෙන්නේ නැහැ කියන ධර්මතාවය. හැබැයි ඒකයි මේ සමුදය අඳුරගන්න පුළුවන් වුණ කෙනාටයි අත්තංගමේ. ඒ දැන් සමුදේ අපි ලෝකෙට අයිති මට්ටමින් අඳුරගත්තොත් ලෝකෙට අයිති යර නැතිවීමක්
පේන්නේ.
එහෙනම් තමයි බුදුහාමුදුරුවෝ ඒ තව දැන් අපි අනිත් සූත්‍ර වලින් ගන්න ඕනනේ මේ ලෝකේ සමුදේ බාහිරෙන් හෙව්වට ඇත්ත දකින්න බෑ කියලා දේශනා කරා. Taman තුලින් දකින්න. දැන් අපි දැක්කොත් ආයතන මුලාවටයි ওই රූපේ තියෙන්නේ. වතුරේ බල්ලා ඉන්නේ ගොඩ ඉන්න බල්ලගේ ආයතන මුලාවට. ගන්නවක දකිනකොට මුලාව යෙදුන් නැත්නම් අර වතුරේ බල්ලට මොකද්ද වෙන්නේ? ඌ නැති වෙනවද උපදින්නේ නැත්නම්? උපදින්නේ. අන්න ඕක තේරුම් යන එක තමයි නිරෝධය සාක්ෂාත් වෙනවා කියන්නේ. මේක ඇහැට පේන්නේ නැහැ. ඒක ප්‍රඥාවට අහුවෙන්නේ. පටිච්ච සමුප්පන්න බව දැකීම තුළ නිරෝධය සාක්ෂාත් වෙනවා කියන්නේ. දැන් අපි දකින නිරෝධි මේ ඇති වෙනා නැති වෙනා ඇහැට නෙවෙයි. තේරුණාද? ඒක ලෝකෙටයි. මේ බුදු කෙනෙක් පෙන්නන්නේ ලෝකෙන් එතර වෙන ලෝකේ හට ගන්න හැටි ලෝකේ හට නොගන්න හැටි. හට නොගන්න තත්ත තමයි නිරෝධය කියන්නේ. ඒකට මේ නිරෝධයට එන්නේ අවිද්‍යාව දුරු වෙනකොට ලෝකෙම නිරුද්ධ. හට ගන්න බැහැ. ඒ කියන්නේ හට ගන්න නැහැ කියන්නේ උපද්දන්නේ. දැන් මේ ඉපදීම නැති කරන්නේ. අපි ඉන්නේ උපද්දන මට්ටමක. මුලා නිසා උපද්දනවා. ඒතකොට ඉපදීම නවත්තන විදිහ ලොක් කරලා දුන්නා. ඉපදීම නවත්තන විදිහ තමයි දේශනා කරන්නේ.
එන්න. ඉන්නයි.